තවත් මේ ප්‍රශ්නෙමේ යම් කිසි කෙනෙකුගේ කෙනෙකු උපන් පසු විශේෂයෙන් සිංහල බෞද්ධයා ඔහුගේ හෝ ඇගේ හඳහන සාදයි මේ අනුව අපල උපද්‍රව ගැන කතා කරයි මේ ජ්‍යොතිෂ විද්‍යාව බුදුදහමට එකග දෙයක්ද කියලා මේ පහතලා දෙන්න කියලා කියන්නේ මේ බුදුදහමයි ජ්‍යොතිෂයයි කියන්නේ දෙකක් එච්චර විතරක් නෙමෙයි මේ ලෝකේ අපි ආහාර ගන්නවා නම් ආහාර ගන්න එකයි බුදුදහමයි කියන්නේ දෙකක් බුදුදහම ප්‍රඥාව මූලික කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕනේ ඒ මාධ්‍යය බුදුදහම කියන්නේ නිවන් අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට යමක් මාධ්‍ය වෙනවද ඒ ප්‍රධාන කටයුත්තක් තියෙනවා දැරිය යුතු දෙයක් අන්න ඒක බුදුදහමට ප්‍රධාන වෙනවා අපි එදිනෙදා කරන කටයුතු වලට යම් කිසි දෙයක් රාගයට ද්වේෂයට මෝහයට හේතු වෙනවා නම් ඒ දේ අයින් කරගන්න ඕනේ ඒවා බාධකයි රාගයයි ද්වේෂයයි මෝහයයි කියලා කිව්වේ වතන මෝහය කියලා කිව්වේ අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන මේ තුන. එහෙම නැතුව රාගයයි ද්වේෂයයි මෝහයයි අයින් කළා නම් අරිහත් වෙයි. ඒ වචනවල විග්‍රහ කරලා තියෙනකොට අපි ඒ වචනවල දීලා තියෙන තේරුම ගත්තාම අරිහත් වෙනපත් වීමට හේතුකාරක දෙයක් වෙනවා රාග ද්වේෂ මෝහ ඉවර වුණා නම්. අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන මේ තුන ඉවර කිරීමයි මේ කියන්නේ දසකුසල් වලටයි තියෙක. ඒකයි කරගත යුත්තේ අවිද්‍යාව කියලා කියන්නේ මහා දැඩි කරගත් ලෝකයේ මේ මේ භවයේදී තිබෙන්නා වූ නැත්නම් මේ ආස්වාදයන් තිබෙන්නා වූ දැඩි ආසාව දැඩි ලෝභකම කියලාත් මේකට කියනවා මේවා අනුන්ට අහිමිලා මට හිමි වුණා නම් කොච්චර හොඳ අනුන්ට නොවේවා මටම වේවා මගේ කොටම වැඩේවා මට මේ සම්පatti වේවා මේ ආදි වශයෙන් ගන්න දැඩි දැඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඉස්සෙල්ලා අයින් කරගන්න ඕනේ අන්න ඒක. සියලු රාගයන් අයින් කරන්න බෑ එකවර. රාග කියනකොට අවිජ්ජා අහ කරපුවා තව හුඟා කිතුරු වෙනවා. අවිජ්ජා කියන එක දැඩි බලවත් වරදක්. ඒක ලෝභකමත් එක්ක සම්බන්ධයි. දැඩි ලෝභය. ඒතර අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදි ව්‍යාපාද කියන එකත් හරි බලවත්. අපි අර ද්වේෂ කියන වචනේ ගත්තට වැඩියේ හුඟා ගැඹුරක් තියෙනවා ඒකේ. මේ ව්‍යාපාද කියන වචනේ. විය වෙනවා කියලා කියන්නේ යම් කිසි ගුණයකින් පහත් වෙන්න වැටෙනවා. ගුණ පිරිහිල යනවා. යම් පැත්තක් ඇසුරු කරනකොට තියෙන ගුණ පිරිහිල යනවා නම් අන්නේ දෝෂයතාවයේ ව්‍යාපාද වෙනවා. එතකොට ඕකට කියන වචනයක් තියෙනවා අවිජ්ජා ව්‍යාපාද කියලා කියවට අවිජ්ජා දොම්නස් කියලා. කායේ කායානුපස්සී විහෙරිදි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොම්නස්සං. මේ ඉස්සෙල්ලාම කරන් තියෙන කායානුපස්සණය අවිජ්ජා දොම්නස් කියන දෙක නැති කරන්න. මේ දොම්නස් කියන වචනේ හුඟක් ගැඹුරුයි. අපිට හිතෙනවා යම්කිසි විදිහක බාධාවක් කරදරයක් ආපුහම සාමාන්‍ය හිත කලකිරෙන ගතියක් එනවා. එහෙම මදි උදව්කාරයෝ වනේ තමන්ගේ වැඩේ ජය ගන්න තවත් පිරිසක් එකතු කර ගන්නෝ දව මන ආශ්‍රය කරනෝ ඒ කියන්නේ හිතර තනියෙන් බෑ වැඩේ ජය ගන්න කාට හරි බයින්නොත් නම් යාළුවෙක් හදා ගන්නවා බයින්න යන තනියෙන් බෑ රු කව තව පුදුරේ කරා ඉඳ ගන්නෝ තනි අතමා දි කරලා බෑ ගහගන්න එහෙම ගහන්න එකක් තියෙන්නේ බෑ පොල්ලක් හරි පිහියක් හරි කමන්නේ අරගෙන යනවා මනසින් දෙවන්නක් ඇසුරු කරනවා මෙන්න මේ බලවත් වන්නාව හිතර කියනවා දෝමනස් තරහ කිවටම හරියන්නේ තරහ කියන්නේ කොයි රටා සියුම් තැන ඉතිල්ලාම අයින් කරන්නේ ඔන්නේ සැරපරස ගතිය අනුන්ට හිංගි කරන්න හිංසා කරන්න ගහන්න බයින්ද එකතු කරගෙන පිරිසත් එකතු කරගෙන බ්‍රව්‍ය වස්තු එකතු කරගෙන ලැගින් ලෑත් වෙන ක්‍රමයක් තියෙනවා මෙන්න මේ ගති ලක්ෂණේ දොම්නස හැබැයි මේවා විග්‍රහ කරලා නැහැ මේ විදිහේන විදිහට ඔය දැන්ට තියෙන ආචාර්යවාදවල අවිජ්ජා දොම්නසන් කියා තියෙනවා මිසක් දැඩි ලෝභය සහ දොම්නස කියලා විතරයි තියෙන්නේ ඉතින් මේ වගේ තැන්වලදී සමහර විට මාගේ යමනාප වෙනවා අමුතු බණ කියනවා කියලා නැවත ඔය තේරුම් කරලා දෙන්නයි විදිහට විග්‍රහ කරලා දෙන්නේ ඉතින් මොකද වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් ඒ තමන්ට ඇති වෙනා විවිධාකාර දේවල් ඇති වෙනකොට අපි ඒවට ප්‍රතිකර්ම වශයෙන් යම් යම් ක්‍රමවේද යොදා ගන්නවා. දැන් අපි හිතමු ලෙඩක් හැදුනොත් අපි මොකද කරන්නේ? බෙහෙත බුදුබණ නෙමෙයි. මලක්කවත් නෑ නිවන් අවබෝධ කරගන්න කියන එක ඉතින් බුදුබණ. ඒක ඒකට හරි. ජීවිතයේ පරිදුවර තියෙන ආර්ය මාර්ගයේ පුරුණ එක නෙවෙයි හිතාගන්නේ. ඒ වුණා ජීවිතේ රැගෙන බේත් ගන්න ඕනේ. බේත් ගන්න නැතුව මේ වැඩේ කරගන්න බෑ. ආර්ය මාර්ගය අනුගමනය කළා තිය ආරි හතරේ පත් වුණාත් බේත් ඕනේ. ඉරක් හැදුනහම. එදා ජීවක වේද මහත්තයා ලෞතර බුද්ධත්වයට පත් වෙලා ඉන්න බුදු පියාණන් වහන්සේට ශාරීරියේ තිබෙන ලේ රෝග වලට බේත් කළා. උන්වහන්සේත් ඒ බේත් පරිහරණය කරලා තියෙනවා. බඩ විරේක කළා, ලය විරේක කළා, මේ ආදී වශයෙන් දේවල් කරලා තියෙනවා. ඉතින් ඒතර මොකද වෙන්නේ? අන්න ඒ වගේ නොඑක ආකාරයෙන් අපි මේ ශාරීරියේ යැපීමට ශාරීරියට අවශ්‍ය කරන විවිධ දේවල් අපිට අවශ්‍ය කරන්න ආව බාහිර ලෝකේ සැකවන්න සැලසෙන්නේ යමකින් නම් ඒ දේවල් පරිහරණය කිරීමේ කිසි බාධකයක් නැහැ. හැබැයි බුදුරන් වහන්සේ වහලේ ගහන හැටි පෙන්නුවේ නැහැ. ඒක පෙන්නුවේ බාසුර නැහැ. අපේ කෙනෙක් වහලේ ගහගන්න බුදුහාමුදුරු හම්බෙලා බෑ. ශ්‍රාවකයන් වහන්සේලා හම්බෙලා බෑ. බාසුර නැහැ කෙනෙක් හොයාගන්න ඕනේ ඒකට. අපිට ලෙඩක් හැදුනහම බුදුරහාමුදුරු හෝ ස්වාමින් වහන්සේ නමක් හම්බෙලා බෑ. ඒකට ප්‍රතිගහන්න විද මහත්තයෙක් හරි නැත්නම් වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න ඕනේ. ඒ වැඩේ කරගන්න. හැබැයි නිවන් දකින්න ඒගොල්ලෝ හොයාගෙන ඉතයි අපි අර කියන දෘෂ්ටියෙන් බාල වෙලා වැරදි ආකල්පයේ වැටෙන මිස දිට වෙනවා කියන්නේ ඒකයි. ඉතින් මේ වගේ මේ ශාස්ත්‍ර තිබුණා. ඔය ජෝතිෂය කියලා කියන්නේ තේ කාල තිබුණ ආයු තිබිච්ච එක්තරා ශාස්ත්‍රයක්. අද වෙනකොට නෂ්ඨාවශේෂ තියෙන්නේ. ජෝතිෂය කියන එක අද තියෙන එක ජෝතිෂය කිව්වට හරියන්නේ නැහැ. ජෝතිෂ නෂ්ඨාවශේෂ අද තියෙනවා. එහෙනම් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ වුණත් දැනගෙන හිටියත් නොදැන හිටියත් ඒ ජෝතිෂ නියාමයන්ගේ තිබුණා වූ පැති තිබුණා. සූසු දැන් තිබුණා. ලෝතර බුද්ධත්වයට පත් වෙන්නේ ලෝකේ එක තැනයි තියෙන්නේ. දෙපොළක කිසිම දුරේට බුදු වෙන්නේ ලෝකේ දෙපොළක් නැහැ. ඒ තමයි ලෝකයේ මධ්‍ය දේශයේ කියන යම් තැනක් ඇතනම්. අන්නේ මධ්‍ය දේශයේ තුල ජයසිරි මහා බෝපියාණන් වහන්සේ නමක් ඒ හේතුවෙන් පහළ වෙනවා. අන්නේ ජයසිරි මහා බෝපියාණන් වහන්සේ ළඟත් බස්නාහිර පැත්තේ හිමිදකට බුදු වෙන්න බෑ. නැගිනහිරට බලාගෙන ඒ විදිහට පිට දීලා ඉන්න ඕනේ ආසනයක් හැදෙන්නේ එහෙම. හැබැයි විහිලයිට මාසේ පොයට බුදු වෙච්ච කිසි බුදුවරයෙක් නැහැ. එහෙනම් සඳ තමයි මේ නැකත් වල ගන්න ගයින්නේ. නැකත් ආර කාලේ චන්ද සූර්ය කියන්නේ මේ දෙකේ තියෙන ප්‍රමාණය විදිහයි ගන්නී. එහෙනම් 15ක දවසක වෙසක් පුණු පොහෝ දිනයක බුදු වුණා මිසක් වරුණේදීක බුදු වුණා මිසක් වෙන වෙලාවක බුදු වෙච්ච බුදුවරයෙක් කෙනෙක් ත්‍රිපිටකය සඳහා වෙන්නේ නැහැ. එහෙනම් කාලයක් තිබිලා තියෙනවා. ඊට සුසු ස්ථානයක් තිබිලා තියෙනවා. බලාගන්න පැත්තක් තිබිලා තියෙනවා. ඒ තිබුණත් බුදු වෙන්න බෑ. කුසතනත් ඕනේ. මෙච්චර පාරමිතා පුරලා ප්‍රඥාවට හේතුකාරක වන්නා වූ සියලු හේතු ලැබුවා. ඉඳගන්න කුසතන දාලා ආසනයක් හදාගන්න ඕනේ. ඒ කුසතන ආසනයට නිකන් ඇවිදින් බෑ. දිය නොමසු කිරිබතක් වලදලා ඉන්නත් ඕනේ. ඒකත් ඒකට උපනිසිරයයි. එතන තමයි සුජාතා සිටු දොදුර කිරිබත වලඳලා ඔය ආදි වශයෙන් සියලු බුදුරන් වහන්සේලාම බුද්ධත්වයට ගිහි වාඩි මේ එතන වැඩ හිටියේ කිරිබතක් වලඳලා. ඒකේ ධර්මතාවයම හැදිලා එනවා. අවශ්‍යම දේ. ඊ ආකාරයෙන් මේ ලෝකේ විවිධ දේවල් තියෙනවා. කන බොන ආහාර, ඉන්න තැන, ඉන් බලන දිශාව, ඒ දවස, තිතිය මේ සියල්ලම එකතු වෙලා තියෙනවා අපි දන්නේ නැතුවට. ඉන් දැනගෙන කරන එක සම්මයා ප්‍රයෝගය. බලවත් කර්ම වේගයකින් යහපත් හෝ අයහපත් දෙකින් හේතු වෙන එක ඒකට අනුකූලයි. ඉන් ඒක වෙනස් කරන්න බැරි ඒවා තියෙනවා. හොඳ පැත්තයි නරක පැත්තයි දෙකට. දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා දින 7ක් තියා සමහර අයට තව දින 7කින් සුප්පබුද්ධ රජ තමන්ගේ මාලිගාවේ පාත මාලි පාතම පඩිය ළඟදී තරපු පෙළ ළඟදී පොළොව පලාගෙන අපාගත වෙනා පුළුවන් නම් අයින් කරගන්න කියන්නේ. හත් දිනකට ඉස්සෙල්ලා ප්‍රසිද්ධ කරලා ඉවරයි. සජ්ජුරෝ දන්න જાති ඔක්කොම දැම්මා. බේරෙන්න. සත්මහල් ප්‍රාසාදයේ උඩමහල්ට ගිහිලා සියලු ප්‍රාසාද දොරවල් වහලා ඔක්කේ මූල තිබ්බා. නමුත් හරියට එදා වෙලාවට මංගල අස්සයා කඩාගෙන නැත්නම් ඒ තිබිච්ච දෙනි පැනලා විකල් නැටුමක් නැටුව ඇතුළේ යගලලා හැමතැනම විනාශ කරනවා. රජුරවන්ට විතරයි පාලනය කරන්න පුළුවන් ඒ අස්සයා. මේ ආරංචි රජුරවන්ට දෙනකොට අද මේ ඉන්නේ මොකද මෙතෙන් ලැගිලා මතක නැති වුණා. හරියට දින හත ගිහිලා වෙලාව ඇවිදිලා. අනේ බාහිර ලෝකෙත් ඊට අනුකූල වෙච්ච හැටි. දොරකොලක් දොරගලක් ගාලා එනකොට දොරවල් ඉබේ ඇරෙනවා. අර කර්ම බලවේගේ හැටි. අගුල් ඇරලා නිකම්ම විවෘත වෙලා. ඒ එතන හිටපු එකම දොරටු පාලේකුටවත් නිචි නෑ. ඇවිදින් ඇවිදින් බැහැගෙන ඇවිදලා හරියට පාතමාට වහිනකොටම පොළොව ඉවර කරගෙන ගිනි අරගෙන දැවිලා ඇදිලා ගියා. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. මේ විලාවක් කලාවක් තියෙනව වට. සමහරලාට මේ වගේ දේවල් වළක්වන්න බැරුව ධර්මතාවයෙන් හැදෙනවා. සියල්ලම නෙමෙයි ඒ විශේෂ ඒවා. ඔක ප්‍රයෝගේ සම්පත්තියක් වශයෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඒ කාලේ හිටපු මිනිස්සු ඔක බලාපොරොත්තු වුණා. බුදුරන් වහන්සේ ඒ අයට මොඩියෝ කියලා කිව්වෙත් නැහැ. මිනිස්සු ඇවිදලා අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් අද දවසේ මොකද්ද ස්වාමීන්? අපි දන්නේ නැහැ නේ ඔය. අපි ඒවා බලන්නේ. අද නැගත මොකද්ද? හොඳ විලාවක් එහෙම කියන්නකෝද? අපිට අහවල වැඩේ කරන්න. අපි ඒවා හොයන්නේ නැහැ. මේ බෞද්ධ ගෞතමගේ ශ්‍රාවකයෝ ටිකක් ඉන්නා මොට්ට මොල්ලුවා. බයින්න පටන් ගත්තා. අන්නේ මිනිස්සු. විලාවක් දන්නේ නැහැ. දවස ඇහුවාම දවස දන්නේ නැහැ. මොනවද දන්නේ කියලා. මෙන්න මේ කාරණේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපුවා. නක්කත් පදානි ධාරී තබ්බානි සකලානිවා ඒක දේශානිවා කියලා බුදුරජාන් වහන්සේ විනය නීතියක් පෙන්වුවා. විනයක් පෙන්වුවා. මහණෙනි නැකත් පද දරා ගන්න සම්පූර්ණේම කොටසක් වූ. නිවන් දකින්න ඕනවට නෙමෙයි. නමුත් මේ ලෝකෙ සම්මතයේ ඉන්නා වූ අය ඒව බලාපොරොත්තු වෙනවා භික්ෂුන් වහන්සේලාගෙන උතහනවා. හැබැයි සල්ලි හම්බ කරන්න එහෙම නෙමෙයි මේ කිව්වේ. ඒ අහපු ගම ඒ උත්තරේ දෙන්න. ඉතින් ඒ නිසා දිනේ අහනකොට ඒ තිතිය මොකද්ද? අද ආවල් ඒ ආකාරයෙන් ඉදා කියන දින නැගත් තිති යෝග කරණ ආදී වශයෙන් විග්‍රහයක් තියෙනවානේ. ඉතින් ඒ වගේ කොටස දරා ගත්තාම ඉතින් අහපුවාම උත්තරයක් දෙනවා. එච්චර විතරක් නෙමෙයි. අලමසක් පාසා පොහොය කරනවා. පොහොය කරනකොට මාසෙ පොහොයයි පසළොස්වකයි දවස් දෙක අරින්න පොහොය කරන්න නියම කළා. දැන් බුදුරන් වහන්සේ නැගත් වෙන්නද පොහොය කරන්න? මාසෙ පොහොයයි පසළොස්වකයි දෙකේ නැගතෙනකොටයි පොහොය කරන්න. අද දිනේ මොකද්ද? තිතියේ මොකද්ද? ඒ වෙලාව මොකද්ද? ඉතින් ඔය වෙලාව කලාවල් ඔක්කොම අහලා තමයි පටන් ගන්න පොහොය කරන්න. ඒකට දවසක් වෙලාවක් දුන්නා බලාගත් එකගෙන්. අර නැගස හතරේ ක්‍රමේ නේ චාරිය ඒ කියන මයින් මිම්මේ නෙමන්නේ. ඔබලාට දිනේ කරන්න මං පසලොස් එකක් දෙනවා මං අමහව එකක් දෙනවා කියලා එහෙම එකක් දුන්නේ නැහැ. ඒ කාලේ සම්මත කරගෙන සිට සම්මත චාරිත්‍රය බුදුරන් වහන්සේ අරන් තියන ඒ වට. ඒ කියන ප්‍රමාණය මිසක් ඒක නිවන් දකින්න ඉගෙන ගන්න නෙමෙයි. ලෝක සම්මතයේ තිබෙනා නම් යම් යම් ක්‍රමවේද බුදුරන් වහන්සේ ඒවට විරුද්ධ වෙලා නිකන් දකින්න මගක් පෙන්වුවේ නැහැ. මොකක් නිසාද? ඒවා බාධක වෙනවා එහෙම කරන්න ගියොත්. සමාජයේ කලාකප්පල් වෙන දෙයක් වෙනවා. සමාජයේ අදහස් නැති වෙලා යනවා. ඒ නමුත් නිවනට බාධාවක් නැති සමාජ සිරිත් විරිත් ඒ කාලේ තිබුණා. ඒ විලාදී ඒව අනුගමනය කරගෙන ඒ කටයුතු කරන්න දුන්නේ මොකද? සමාජයේ ભેද නොවි කටයුතු කරගන්න. එහෙම නැත්නම් මිනිස්සු දොස් කියනවා. අන්න ඒ නිසා ඒව තහනම් කළා. එහෙම ක්‍රමයක් තියෙනවා. දැන් කළු කුඩයක් ඉහිලාගෙන යනකොට මිනිස්සු කෑ ගහනවා ගිහියෝ ආය කළු කුඩ ඉහිලාගෙන යනවා ආමුදුරවරු කියලා. අද නම් එහෙම එකක් නැහැ. ඒ කාලේ බමුණන්ගේ අදහස. බුදුරන් වහන්සේ මීට පස්සේ කලුකුඩු ඉහිලාගෙන යන්න එපා කියලා තහනම් නීතිය පැනෙකෝ. කලුකුඩු ඉහිලාගෙන ගියම නිවන් දකින්න බැරි හින්දා නෙමෙයි. අර සමාජයේ ભેදයක් හට ගන්නවා. මේ වගේ මේ ලෝක සම්මත ක්‍රම තියෙනවා. ඒ සම්මතයේ පවු නෙමෙයි නා. නිවන් මොකට බාධකයකුත් නෙමෙයි නා. උන්වහන්සේ ඒවා පැනෙව්වා. ඒවා කරන්න එහෙම ભેද හදා ගන්න එපා. අන්න එහෙම ක්‍රම වේද තියෙනවා. ඉතින් ඒ නිසා ඒවත් එක්කම සම්බන්ධ කරන්න ගියාම වරද්ද ගන්න තැන තියෙනවා. තිරච්චීන විද්‍යා කියලා වෙනසක් පෙන්ලා තියෙනවා ධර්මයේ. යකදුරුකම්, වේදේහිතකම්, යන්ත්‍ර මාන්ත්‍ර, ඒ වගේම තොයිල් පයිල් මේ වගේ දේවල් කරන්න එපා කියලා. භික්ෂුන් වහන්සේලා සදහැයින් දෙන බුදුන් වලදා භික්ෂුව මෙන්න මේවන් හම්බ කරන්න හැටි වෙන්න එපා. ඒවා කරලා ඒවන් ජීවත් වෙන්න හැටි වෙන්න එපා. ඒවන් මේ මිනිසුන්ගේ හිත ගන්න ඒවා කරන්න යන්න එපා. ඒ ඉඳලා තිරච්ඡාන විද්‍යාව කියලා අයින් කළා. ඒ කිව්වේ අන්න ඒවා කරන්න යනවා විශ්වණු හදලා ඒ කාලේ අර බමුණෝ වාගේ. බමුණෝ හම්බ කළේ එහෙම ක්‍රම වලින්. උන් සමාජයේ තැනක් ගත්තේ ඒවා කරලා. වික්‍රුණ හදලා ඒ ක්‍රම වෙන්නේ නැහැ ඒවා අයින් කරන්න කිව්වා. ඒ වමුණන්ගේ වැඩ. ඒකල ඒවරන්ට ඉඩ දුන්නා. ඔබලා ඔබලාගේ වැඩේ කරගන්න. හැබැයි යම් සමාජ සම්මතියක් තියෙනවා නම් මුල් බැහැගෙන. ඒක බලපුවාම ඒකෙන් පව් කියන්නේ යම් කිසි කෙනෙකුට මේ ආර්ය මාර්ගයේ බාධකයක් නැත්නම්. ඒවා කඩා කපල් කරලා දාලා සමාජයේ විප්ලවය ඇති කරන්න එපා. එහෙම ක්‍රමයක් දුන්නා. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේට කිඹුමක් ගියා කියනවා. ඒ කිඹුමක් ගිය අවස්ථාවේදී ආයිබෝන් කිව්වා භික්ෂුන් වහන්සේලා. ආයිබෝ කියන අපේ භාෂාවෙන් කිව්වට එදා තීචම කහරි භාෂාවෙන් කියන්න ඇති. හැබැයි බුදුරන් වහන්සේ අහනවා. මහන්නේ කිඹුමක් ගියාම ආයිබෝන් කිව්වහම මැරෙන්නේ නැද්ද? නැත්නම් මැරෙනවද? ඔබලා මොකද්ද ඔය කරන්නේ? ඇවිතත් පැනේවා ඊට පස්සේ ආයිබෝන් කියන්න බෑ කිඹුමක් ගියාම කියලා. ඔය සිරිත තියාගන්න එපා. ඊට පස්සේ හාමුදුරන්ට කිඹුමක් එනවා. දානි ගන්න ගිහිල්ලා හරි ධර්මශාලාවක බණ කියන වෙලාවක හරි එහෙම වෙලා ආයිබෝන් කිව්වහම සුවපත් වේවා කියලා ආශිර්වාදත් කරන්න ඕනේ. දැන් එහෙම එකක් කිව්වේ නැති හින්දා වික්ෂුන් වහන්සේලාට කිව්වහා ගියාම ආයිබෝ කියලා අර මිනිස්සු කියනවා. කියන උන්වහන්සේ සද්ද නැතුව ඉන්නවා. මේ වික්ෂුන් වහන්සේලා කිසි චාරයක් දන්නේ නැහැ. අපි අය දන්නවනේ මේ පොඩි අය දන්නවනේ එහෙම කිව්වහම ආශිර්වාදයක් කරනවනේ. ඒ කාරණේ කිව්වට බුදුරන් වහන්සේ දේශනා කළා ඔබලා මේ අභ්‍යන්තරික කරන්න එපා. බාහිරදී එහෙම වුණත් ඒ මිනිස්සු එහෙම කියනවනම් ඒ වෙලාවේදී එහෙම කියන්න. එයාට එහෙම කියන්න. හැබැයි ඔබලාට මේ හිතලා තියාගන්න එපා. අන්න නීතිය වෙනස් කරා. දැන් මෙහෙන් මෙහෙ ක්‍රම තියෙනවා. සමාජයේ යම්කිසි ભેද බින්ද වෙන්න තිබ්බේ නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය මට්ටමට ඒවා තිබ්බා. නිවන් දකින්න අවශ්‍ය දේ විශේෂ කරලා පෙන්නුවා. මෙන්න මේ තියෙන නිවන් දකින්න. මෙන්න මේ ටික මේ සමාජය තුළ ඉන්න ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න මෙන්න මේ චර්යාව ගන්න. ඒ නිසා ඒ ගන්නකොට භික්ෂු චර්යාව ඒ කාලේ මිනිස්සු දන්නවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට යන ක්‍රමවේදයක් තියෙනවා. අතපා ඒ මේ විසිකර කර යනවනම් වටවිට බල බල යනවනම් ඒව තවුත් ගතිය නෙමෙයි. ඒ තවුත් ගති රූපය හරි සාන්තයි. මිනිස්සු තවුසෝ කියලා හලකන්නේ එහෙම ආයට. ඒ ගති නැත්නම් එහෙම ඒකට මිනිස්සු කැමති නෑ. එහෙම සිරිතක් තිබුණා. ඉතින් ඒ නිසා ඒ කාලේ මොකද කරන්නේ? කෑකෝ ගහ ඉන්නවා එකතු තමයි ඉස්කෝලවල ළමයි කෑකෝ ගහනවා වාගේ. ඔය පරිබ්‍රාජික කොටස් එකතු වෙලා ඉන්නකොට මොනවා කියනවාද කියලා ඒගොල්ලෝවත් දන්නේ නෑ. දෙතිස් කතා කිය කිය ඉන්නවා. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, ජනපද කතා, ස්ත්‍රී කතා, පුරුෂ කතා. ඉතින් ඔය ආදී වශයෙන් තියෙනවා මහ ගොඩක්. ඕවා කිය කිය ඉන්නවා බැරිලා හරි උපාසක මහත්තයෙක් හරි කවුරු හරි යනවා එහෙම දැක්කොත් අර නායකයා විදහාට කියනවා ගෑ ගහන්න එපා ගෑ ගහන්න එපා අන්න උපාසක මහත්තයෙක් කියනවා. ඉතින් ඒතොර ඊයයි කැමති නෑ කෑ ගහනවට සද්ද කරනවට කියන්නේ නිහඬ කර ගන්නවා. ඒතොර හොඳ සාන්තුරු වගේ ඉන්නවා. දැන් එහෙම ක්‍රම ඉදත් තිබිලා තියෙනවා. ඒ සමාජ චාරිත්‍රානුකූල ක්‍රම දැකලා බුදුරජාන් වහන්සේ ඒ වගේ අවස්ථාවදී පනවනවා. මෙන්න මේවා නරක නෑ, මේවා හොඳ ක්‍රම. මේ බාහිර ලෝකේ ගෞරව යහපත කරගන්නවා. ඒ මිනිස්සු හොදා කරගන්නවා. මේ සංවරත්තේ තිබිය යුතුයි. යන්නේනකොට ප්‍රගුණ කරගන්න, ඉන්ද්‍රිය සංවර කරගන්න, ගමනක් යනකොට මෙන්න මේ ක්‍රමෙට යන්න. ඒ ඔක්කොම ක්‍රමයක් දීලා තියෙනවා. ඉතින් අන්නේ හේතුව නිසාම තමයි එදා අසජි හාමුදුරුව වඩිනකොට අර සරියුත් හාමුදුරුව එදා ඒ උපතිස්ස පරිබ්‍රාජික වෙලා ඉස්සෙල්ලාම පැහැදිලිව චරියාවට හරිම ලස්සනයි, සාන්තයි, බොහොම අකම්පිය මානසිකත්වයක් තියෙනවා පේනවා. යන්නේ නැහැටි හොඳ ශාස්ත්‍රවරයෙක්ගේ ඉගෙන ගත්ත හොඳ කීකරු ගෝලයෙක් වෙන්න ඕනේ. අහලා බලන්න ඕනේ මේ ශාස්ත්‍රවරයා කවුද කියලා. කියලා පස්සෙන් ගියත් ඔහොමයි. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රම අද වෙනකොට හුඟාදුරට අහකට දාලා තියෙන්නේ. නමුත් ඒක තිබිය යුතුයි වික්ෂුන් වහන්සේලාට. ඉතින් ඒ වගේ නැගත් බලන යంత్ర මන්ත්‍ර කරන ඒ જાතිය ආදීනේ බමුණන්ගේ ක්‍රමවේදය. අර කියන්නේ සීමා ඉක්මවන්න දුන්නේ නැහැ. ඒ ක්‍රමවේදයේ වැසෙව්වේ නැහැ. බමුණෝ කියලා කියන්නේ ගිහි වතේ හිටපු අය. ඒ අය කරපු වැඩ ටිකක් ඒක. ඉතින් ඒ වකලොත් මොකද කරන්නේ? හාමුදුරුවෝ ගිහියෝ වාගේ වැඩ කරනවා කියලා දොස් කියනවා. ඒ වගේ නිසා ඒවා වැළැක්වුවා. ඒවා දෝෂයක් පෙන්නවා. ඉතින් ඒකයි ඒ තියෙන්නේ ඔය කේන්දර ප්‍රශ්නේ එහෙම එකක්. ඒක මේ හාමුදුරුන්ට කියපු කතාවක් මිසක් ගිහි අයට කියපු කතාවක් නෙමෙයි. ඔයිට වඩා දේවල් ගිහි අය කරලා තියෙනවා. එදා තිබිච්ච සිරිත්. හැබැයි බුදුරන් වහන්සේ ඒ අයට මිත්‍යා දෘෂ්ටි කිව්වේ නැහැ. ඒ කාලේ සිරිතක් තිබුණා. තමන්ගේ පවුල කෙනෙක් කවුරු හරි නැති වුණොත් එහෙම. වලල්ලා හරි මොනවා හරි පුච්චර හරි ආදාන්නේ හරි මොනවා හරි කරලා ඉවරෙලා. ඒ අය ගඟට බැහැලා නා ගන්නවා. තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් ඉන්නවා වේලෙනකම්. පීඩා ගන්නෑ. ඒක ඒ කාලේ තිබිච්ච ශෝක ප්‍රකාශ ක්‍රමයක්. හත් අවුරුද්දෙන් සෝවාන් වෙච්ච කෙනෙක් තමයි විසාකා උපාසිකාව. හැබැයි ඒ පවුලේ තේ චාරිත්‍රයේ තිබුණා. එක්තරා මිනිවිරියක් මැරිලා මොනවා හරි කටයුතු කරලා ඉවර වෙලා නාගින තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් බුදුරන් වහන්සේ හම්බෙන්න ගියා ඒ අවස්ථාව. ධර්මයේ සඳහා වෙනවා. විසාකා මොකද මේ අවේලා තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් කියලා අහනවා. අනේ ස්වාමීනි මං ප්‍රිය කරන මං බොහොම ප්‍රිය කරන මගේ හිටියා මේ මිනිබිරියා. අන්නේ මිනිබිරි මැලානි. ඒ ශෝකේ තුනී කරගන්න මේ බලාපොරොත්තු තමයි මේ ආවේ. ඒ නගම. ඒතර ඒ සමාජයේ තිබිච්ච බමුණු පුරුද්දක් ඒ තිබුණේ. හැබැයි මිත්‍යා දෘෂ්ටි උනේ නැහැ තෙතකෙස් පිටින් හිටියා කියලා නාගෙන. තෙත වතර පිටින් හිටියා කියලා. බමුණු චාරියාවක් අනුගමනය කරලායි කියලා මිත්‍යා දෘෂ්ටි කියලා බුදුරණන් හදේ වෙන්නේ නැහැ ඉතින්. හැබැයි ක්‍රමයක් පෙන්නවා. විවිධ ක්‍රමයකින්. ඔය වගේ හිටපු බොහොම ප්‍රියමනාප මිනිබිරි යලි හම්බ වුණා නම් පණ පිටි මොකද කියන්නේ? අනේ සාමිනී කොච්චර කැමතිද? ඊට පස්සේ අහනවා ඒ වගේ මිනිබිරි 10 දිනක් හිටියා නම් 20ක් 30ක් හිටියා නම් ඔහොම එකින් එක දහනවා. මේ සවැත්නවර ජනගහණේ තරම් හිටියා නම් මොකද කියන්නේ? මට නම් ඒත් වැඩි නෑ. ඔහොම උත්තරයක් දුන්නා. විසාකා මේ සවැත්නවර ජනගහණේ දවසට කී දෙනෙක් විතර මැරෙනවද? සාමිනී එක්කෙනෙක් මැරිච්ච දවස අන්න නෑ. දෙන්නා 3 දෙනා 4 දෙනා 5 දෙනා 6 දෙනා මේ විදිහට කියනවා. 10කුත් මැරෙනවා. එහෙම වෙනවා කියලා. ඉතින් විසාකා මේ තරම් මිනිබිරිය හිටියනම් ඔය මරණ ටික වළක්වන්න බෑනේ එහෙමම. එහෙනම් ඔබට තෙත කෙස් නැතුව තෙත වස්ත්‍ර නැතුව අඳු කඳුලක් නැතුව ඉන්න පුළුවන් එක දවසක් තියනවාද ශෝකයක් වෙන්නේ නැතුව? කොහොද නැතිල්ල? ප්‍රියමනාප වස්තු වැඩි වෙච්ච සරමට ස්වාමිනී ශෝකේ දුක වැඩි වෙනවා කියන එක මට හොඳට දැන් තේරුණා වහන්සේ මේ දේශනාවේ. මගේ තිබිච්ච ශෝකේ සංසිඳිලා ගියා කියලා වැදලා යන්න ගියා කියලා තියෙනවා. ඉතින් ඔයගේ අවස්ථාව තවත් තියෙනවා උපාසක මහත්තයෙක් තවත් පිරිසක් එක්කලා තෙත කෙස් පිටින් තෙත වස්ත්‍ර පිටින් ආපු හැටි විග්‍රහ කරලා. ඉන් මෙන්න මේ වගේ තැඟවලින් පේනවා එදා තිබිච්ච සිරිත් විරිත් බමුණු සිරිත් ඒ කාලේ තිබුණා. ඒ තිබිච්ච ක්‍රමවේද අනුගමනය කළා සමාජ මොකද ඒ පවුල්වල තිබිච්ච බමුණු චාරිත්‍රය පවුල්වල තිබුණා. ඒවට විරුද්ධව නැගී සිටියේ නැහැ. හැබැයි චාරිත්‍රයක් වශයෙන් ඒවා කළා මිසක් ඒක නිවන් දකින්න මග කියලා එහෙම මුලාවටපත් උනේ නැහැ. ඉතින් ඒ වගේ අදක් තියෙනවා නම් මොනවා හරි චාරිත්‍රය චාරිත්‍ර කඩලා නම් බේදා දා ගන්න යන්න එපා. හැබැයි නිවන් දකින්න නම් ඔය කේන්දරය අවශ්‍ය නැහැ කියලා තේරුම් ගන්න. ඕවත් යම් කිසි ආකාරي සම්ප්‍රදායන් තියෙනවා. මේ සම්ප්‍රදායන් අපිට අනවශ්‍ය දේවල් වුණාට සමාජයේ බේද කරන්න නැතුව ඒවා කරගත්තර එක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. ඉතින් ඒවැදී යම් කිසි ආකාරي විවිධායකයක මත දරනවා. ඉතින් ඔක හොඳට තේරුම් අරින් කටයුතු කරගන්න.